අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයිබන් ආදරණ දුවේ පුතේ අදත් අපි ඔබ හමු වෙනවා රුහුණු ගුරු ගෙදර තුලින් 10 ශ්‍රේණිය 6 වෙනි ඒකකය ශාකසෛලක විවේසා ශාකසා සතසෛල වල විවේසා කෘත්‍ය පිළිබඳව අධ්‍යයනය කරන්න. ඔබට මේ පාඩම සාකච්ඡා කරන මම දෙබරව ජනාධිපති විද්‍යාලයේ අවිද්‍යා ගුරු ආසරින්දික හේරත්. ඊතර පුතේ අද පාඩමේ අරමුණු තමයි දර්ශීය සෛල ඇති ඉන්ද්‍රිකා සහ ව්‍යුහ හඳුනා ගැනීමටත් සෛල ඉන්ද්‍රිකා හා ව්‍යුහ පිළිබඳ අවබෝධ කර ගැනීමටත් ඒවම ඉටුවන කෘත්‍යයන් පිළිබඳ අවබෝධ කර ගැනීමටත් සෛල වර්ධන වන ආකාරය අවබෝධ කර ගැනීමටත් එවැගේම සෛල විභාජන සිදු වන ආකාරය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කර නිපුණතාව ලබා ගැනීම. ඒතර මේ පාඩමේ අරමුණු වෙන්නේ නොයේ ටික. ඒතර පුතේ හැබැයි මේ පාඩම කරන්න නම් මේ කොටස කරන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ පෙළපොත ළඟ තියෙන්න ඕනේ. මොකද්ද පෙළපොත ළඟ තියෙන්න ඕනේ? පෙළපොතේ පිටු අංක 111ත් 112ත් පිටුවට පෙරලා ගන්නකෝ. ඉස්සෙල්ලාම 111 පිටුව. ඒකට දීලා ඇති ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ්‍ය තොරතුරු පදනම් කරගෙන නිර්මාණය කරන ලද දර්ශීය ශාක සෛලය. ඔයා ගත්තා නේද? ඒ සෛලය හොඳට අධ්‍යයනය කරන්නකෝ. බලන්නකෝ ඔබට හඳුනා ගන්න පුළුවන්ද කියලා ශාක සෛලයක තියෙන ඉන්ද්‍රිකාසා ව්‍යුහ. ඒක හොඳට නිරීක්ෂණය කරද්දී ඔබට පේනවා සෛල පිටතින්ම තියෙන සෛල බිත්තිය. ඊට පස්සේ ඊට ඇතුළතින් තියෙනවා සෛල ප්ලාස්ම පටලය. ඒකට අපි කියනවා සෛල පටලය කියලාත් අපි කියනවා. ඊට පස්සේ පුතේ මේ සෛල පටලය නැත්නම් සෛල ප්ලාස්මට ඇතුළතින් තියෙන කොටස අපි කියනවා ප්‍රාග් ප්ලාස්මය කියලා. ප්‍රාග් ප්ලාස්මයේ තියෙන ප්‍රධාන ඉන්ද්‍රිකාවක් ඉදිරියට අපිට නියස්ටි හඳුනා ගන්න පුළුවන්. ඒතර නියස්ටිය ඔබට පේනවා නියස්ටි පටලකින් ආවරණය වෙලා තියෙනවා. ඒ තුළ නියස්ටිකාව පිහිටනවා. අර ඉරිරි වගේ තියෙන්නේ. ඒවට අපි කියනවා ක්‍රොමැටින් කියලා. ඊට පස්සේ පුතේ මේ සෛලේ ප්ලාස්මේ තුළ ඉතා වැඩි අවකාශයක් අරන් තියෙනවා රික්තකය කියන ඉන්ද්‍රිකාව. ඒතර රික්තකය පුතේ රික්තකය වටලා තියෙන පටලට තමයි රික්තක පටලේ නැත්නම් අපි කියනවා තාන ප්ලාස්ටේ කියලා. රික්තකය තුළ තියෙන යුෂයට අපි කියනවා සෛල යුෂය කියලා. ඊට පස්සේ පුතේ බලන්න ඔබට අඳුර ගන්න පුළුවන්ද කියලා අන්තප්ලාස්මීය ජාලිකා. අන්තප්ලාස්මීය ජාලිකා වර්ග දෙකක් තියෙනවා. රළු අන්තප්ලාස්මීය ජාලිකයි සින්දු අන්තප්ලාස්මීය ජාලිකයි කියලා. ඊට පස්සේ පුතේ මේ සෛලේ පහළින් ඔබට බලා ගන්න පුළුවන් ගෝල්ගි සංකීර්ණය. මොකද්ද ගෝල්ගි සංකීර්ණය? ඒක එකමත් එක පිටි තැලි ස්වරූපයෙන් තමයි පිහිටන්නේ. ඊට පස්සේ පුතේ මේකේ ශක්ති බලාගාරය වෙන මයිටොකොන්ඩ්‍රියම ඔබට බලා ගන්න පුළුවන්. මයිටොකොන්ඩ්‍රියම ඉහළින් නම් කරලා තියෙනවා මොකද්ද? හරිත ලව. මොනවද හරිත ලව? ඒ වගේම ඉතා කුඩා රයිබෝසෝම සෛලයේ ඉහළින් ඔබට බලා ගන්න පුළුවන්. එතකොට මේ කොටස ඔක්කොම හැරුණාම ඉතුරු කොටස අපි කියනවා සෛල ප්ලාස්මය කියලා. එතකොට ශාක සෛලකයේ තියෙන ප්‍රධාන කොටස් ටික ওই ටික. මොනවද? පිටිම තියෙන සෛල බිත්තිය, ඉරා සෛල ප්ලාස්ම පටලය, ප්‍රධාන ඉන්ද්‍රිකා විදිර්ණ්‍යාස්ටිය, රික්තකය, මයිටොකොන්ඩ්‍රියම, හරිත ලව, ගෝල්ගි සංකීර්ණය, රයිබෝසෝම, අන්තප්ලාස්මීය ජාලිකා. ඊට පස්සේ පුතේ අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ තොරතුරු පදනම් කර නිර්මාණය කරන ලද දර්ශීය සත්ත්ව සෛලය අධ්‍යයනය කරමු. මේක නම් තියෙන පුතේ පිටු අංක 112. පෙරලා ගත්තද? පිටු අංක 112. ඊට පුතේ සත්ත්ව සෛලයක නම් පුතේ පිටින්ම තියෙන ආවරණය තමයි මේක ආවරණය කරන එක තමයි ප්ලාස්ම පටලය. මෙයාට සෛල බිත්තියක් නැහැ. ඊට පුතේ මෙන්න මේ ප්ලාස්ම පටල ඇතුළතින් කොටස මම අර කියන්නේ ප්‍රාග් ප්ලාස්ම කියලා කියනවා කියලා. ඒක තුල තියෙන ප්‍රධාන ඉන්ද්‍රිකාව විදිහට අපිට න්‍යෂ්ටි හඳුනා ගන්න පුළුවන්. ඊතර මේ න්‍යෂ්ටිය ශාක සෛලයක වගේ පුතේ න්‍යෂ්ටි පටලෙන් ආවරණය වෙලා තියෙනවා. න්‍යෂ්ටිකාවක් තියෙනවා, ක්‍රොමැටින් තියෙනවා. ඊතර මේවට අපිට දකින්න පුළුවන් රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා. මොනවද? රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියම දකින්න පුළුවන්. එයා සොසේජස් හැරේ තියෙන්නේ. මේ දැක්කද? අනේ අපි කියන මයිටොකොන්ඩ්‍රියම කියලා. ඊට පස්සේ පුතේ ගෝල්ගි සංකීර්ණ දකින්න පුළුවන්. ඉහළින් ඔබට දකින්න පුළුවන් සියදු අන්තප්ලාස්මීය ජාලිකා. ඊට අමතරව රයිබසෝම රයිබසෝම සමහරක් රළුවන්ත ප්ලාස්මේ ජාලිකාට සම්බන්ධව තියෙනවා සමහරක් සෛලප්ලාස්මේ නිදහසේ තියෙනවා. ඉතින් පුතේ මොනවද සත්ව සෛලයක අඩංගුනේ ඉන්ද්‍රිකාසා විව්ව පිටිම තියෙන ප්ලාස්ම පටලය සෛලප්ලාස්මය සෛලප්ලාස්මය තුල තියෙන නියස්ටිය මයිටොකොන්ඩ්‍රියම අන්තප්ලාස්මේ ජාලිකා ඒ වරළුවන්ත ප්ලාස්මේ ජාලිකා සහ සින්දුවන්ත ප්ලාස්මේ ජාලිකා කොටස් දෙකක් තියෙනවා. ඒ වගේම ගෝල්ගි සංකීර්ණය සහ රයිබෝසෝම දකින්න පුළුවන්. ඊතර පුතේ මේ ශාක සෛලයටයි සත්ව සෛලයටයි පොදු කොටස් තියෙනවා. ඉන්ද්‍රිකා තියෙනවා. උදාහරණයක් ගත්තොත් දෙකටම නියස්ටිය තියෙනවා. මයිටොකොන්ඩ්‍රියම තියෙනවා. අන්තප්ලාස්මේ ජාලිකා තියෙනවා. ගෝල්ගි දේහය තියෙනවා. සෛලප්ලාස්මයක් තියෙනවා. රයිබෝසෝම තියෙනවා. හැබැයි සමානකම් වගේම සත්ව සෛලයක් සහ ශාක සෛලයක් අතර වෙනස්කමක් තියෙනවා. අපි මේ වෙනස්කම් සාකච්ඡා කරමුකෝ. ඊටපස්සේ සත්ව සෛලයක් ගත්තහම සත්ව සෛලයේ සෛල බිත්තියක් නැහැ. නමුත් ශාක සෛලයේ සෛල බිත්තියක් තියෙනවා. ඊටපස්සේ සත්ව සෛලයක වැඩි අවකාශයක් ගන්න සෛල ප්ලාස්මය. නමුත් ශාක සෛලයක පුතේ සෛල ප්ලාස්මය සෛලේ පර්යේ අතර තල් වෙලා තියෙන. හේතුව මම කිව්වා මොකද්ද? මේක තුළ විශාල මධ්‍ය රික්තකයක් තියෙන නිසා. ඊටපස්සේ සත්ව සෛලයක විශාල රික්තක නැහැ. සමහර විටක తాවකාලික ඉතාම කොඩා රික්ත කීපයක් තියෙන පුළුවන්. නමුත් විශාල රික්තක නැහැ. නමුත් ශාක සෛලක පුතේ විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. සමහර රික්ත කීපයක් තියෙනත් පුළුවන්. ඒතර සත්ව සෛලක පුතේ හරිත ලැබ නැහැ. ශාක සෛලක බොහෝ විට හරිත ලැබ තියෙනවා. ඒතර මොනවාද පුතේ සත්ව සෛලක සහ ශාක සෛලක වෙනස්කම්? සත්ව සෛලේ සෛල බිත්තියක් නැහැ. ශාක සෛලේ සෛල බිත්තියක් තියෙනවා. සත්ව සෛලක වැඩි අවකාශයක් ගන්න සෛල ප්ලාස්මය ශාක සෛලක සෛල ප්ලාස්මය පාරයන්දර තල් වෙලා තියෙන්නේ. සත්ව සෛලක විශාල රික්තක නැහැ. නමුත් ශාක සෛලක විශාල රික්තකයක් තියෙනවා. සත්ව සෛලවල හරි සැලව නැහැ. නමුත් ශාක සෛලවල හරි සැලව තියෙනවා. ඔන්න අපි පුතේ සත්ව සෛලක සහ ශාක සෛලක වෙනස්කම් සාකච්ඡා කරා. මේ වෙනස්කම් පිළිබඳ අවබෝධයෙන් ඔබට ඉතාමත් වැදගත් වෙනවා. අපව සාමාන්‍ය විභාගෙදී මේ සම්බන්ධව ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. එහෙනම් ඒ පිළිබඳව අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත්. ඊතර පුතේ අපි කතා කරමු මෙන්න මේ සෛලය තුල තියෙන ඉන්ද්‍රිකාසා ව්‍යුහව සෛල කෘත්‍ය පිළිබඳව. ඊතර පුතේ සෛලයක් තුල තියෙන සෑම ව්‍යුහයක්ම ඊට සුවිශේෂ කෘත්‍යයක් නැත්නම් කාර්යයක් ඉටු කරනවා. ඒ කියන්නේ සෛලය මනා ශ්‍රම විභජනයක් වෙන්නනවා. මොකද ශ්‍රම විභජනය කියලා කියන්නේ? සෛලය මගින් කරන්නේ මේ ජීවය පවත්වාගෙන යෑම කියන කාර්යය. ඒතර මේ ජීව පවත්වාගෙන යෑම කියන කාර්යයට ඕනි කරන අනෙකුත් කාර්යයන් සෙසු කාර්යයන් මේ කාර්යයන් බෙදලා එක් එක් ඉන්ද්‍රියට සහ විවරණ බෙදලා දීලා තියෙනවා. ඒක නිසා සෛලයක් ඉතාමත් කාර්යක්ෂම ක්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා අපි මෙන්න මේ සෛල ඉන්ද්‍රිකා සහ විවව පිළිබඳව සාකච්ඡා කරමු. ඉස්සෙල්ලාම පුතේ අපි සෛල බිත්තිය ගැන සාකච්ඡා කරමු. ඔබ දන්නවා ශාක සෛල බාහිර ආවරණය වෙන සෛල බිත්තිය. හැබැයි පුතේ සෛල බිත්තිය අජීවී. සෛල බිත්තිය හැදිලා තියෙන ප්‍රධාන සංඝටකය වෙන සෙල්ලෝස්. සෛල බිත්තිය හැදිලා තියෙන ප්‍රධාන සංඝටකය වෙන මොකද පුතේ? සෙලියුලෝස්. ඊට අමතරව හෙමින් සෙල්ලෝස් ආ පෙක්ටින් කියන සංඝටකයක් තියෙන පුළුවන්. හැබැයි ශාක සෛලයක් හැදිලා තියෙන ප්‍රධාන සංඝටකය තමයි සෙලියුලෝස්. ඊතර මේ සෛල බිත්තියේ කාර්යයන් මොනවද? එකක් තමයි පුතේ සෛල බිත්තියක කාර්යයක් තමයි සෛලයේ හැඩය පවත්වා ගැනීම. අනිත් එක තමයි ශරීර සංධාරණය සහ ආරක්ෂාව සැපයීම. මොනවද සෛල බිත්තියේ කාර්යයන් වෙන්නේ? එකක් තමයි සෛලයේ හැඩය පවත්වා ගැනීම. අනිත් එක සංධාරණය හා ආරක්ෂාව සැපයීම. ඊතර ඕන සෛල බිත්තිය ගැන සාකච්ඡා කරා. මේක අජීවී කියලා කිව්වා. ශාක සෛල විතරක් තියෙන කිව්වා. හැදිලා තියෙන ප්‍රධාන සංගතය තෙල්ලෝස් කිව්වා. මේකේ කාර්යය සෛලයේ හැඩය පවත්වා ගැනීම සහ සංධාරණය සහ ආරක්ෂාව කියලා අපි කිව්වා. ඊළඟට ප්ලාස්ම පටලය. ශාක සෛලවල නම් සෛල බිත්තියට ඇතුළතින් තමයි ප්ලාස්ම පටලය තියෙන්නේ. හැබැයි සත්ව සෛලවල ආවරණය හදන්නේ ප්ලාස්ම පටලය. ඇයි යාට සෛල බිත්තියක් නැහැ. ඊතර සෛල ප්ලාස්ම පටල හැදිලා තියෙන්නේ මොනාගෙන්ද? පුතේ ප්ලාස්ම පටලේ ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ ෆොස්ෆොලිපිඩ් හා ප්‍රෝටීන් කියන සංයෝගවලින්. මොනාගෙන්ද? ෆොස්ෆොලිපිඩ් හා ප්‍රෝටීන්. ඊතර පුතේ මේ සෛල ප්ලාස්ම පටලය අර්ධ පාරගම් පටලයක්. ඇයි එහෙම කියන්නේ? මේ හරහා ඕනම ද්‍රව්‍යයකට ගමන් කරන්න බෑ. මේ හරහා ගමන් කරන්න පුළුවන් තෝරා බේරගත් අංශු වලට පමණයි. මොනවාද මේ තෝරා බේර අංශු වෙන්නේ? එකක් තමයි ජලය, අයන සමහරක් අණු. එතකොට මේ සෛල ප්ලාස්මටලේ ප්‍රධාන කාර්ය වෙන්නේ සෛල ආවරණයක ලෙස ක්‍රියා කිරීම, ජලය, අයන සහ සමහර අණු වලට සෛල තුළ ඇතුළු වී පිටට දීම. ඒ කියන්නේ සෛල තුළ ද්‍රව්‍ය ඇතුළු වීම හා සෛල වලින් ද්‍රව්‍ය ඉවත් කිරීම පාලනය කිරීම තමයි ප්ලාස්මටලේ කාර්ය වෙන්නේ. මොකද්ද ප්ලාස්මටලේ කාර්ය වෙන්නේ? සෛල තුළ ද්‍රව්‍ය ඇතුළු වීම හා සෛල වලින් ද්‍රව්‍ය ඉවත් කිරීම පාලනය කිරීම. එතකොට මේ ප්ලාස්මටලේ අපි සෛල පටලය කියලා හඳුනනවා. මොකද්ද ප්ලාස්මටල කියන අනිත් නම අපි සෛල පටලය කියලා හඳුනනවා. ඊට පස්සේ පුතේ සෛල ප්ලාස්මය. මොකද සෛල ප්ලාස්මය කියලා කියන්නේ? පුතේ සෛල ඉන්ද්‍රිකා හැරුණොවහම සෛල තුළ තියෙන ජල්ලිමය තරලමය කොටස අපි සෛල ප්ලාස්මය කියලා කියනවා. මොකද්ද සෛල තුළ තියෙන ඉන්ද්‍රිකා ඔක්කොම අයින් කරාට පස්සේ ඒක තුළ තියෙන ජල්ලිමය තරලමය කොටස තමයි අපි සෛල ප්ලාස්මය කියලා කියන්නේ. එතන මේ සෛල ප්ලාස්මය පුතේ අකාබනික වගේම කාබනික ද්‍රව්‍ය තරංගු වෙනවා. එතන සෛල ප්ලාස්මයේ කාර්යයන් මොනවද? එකක් තමයි සෛලයට හැඩයක් ලබා දීම. අනිත් එක සෛල ඉන්ද්‍රිකා දැරීම. ඒ වගේම විවිධ පරිවෘත්ති ක්‍රියා සිදු කිරීම. මොනවාද කාර්යයන් වෙන්නේ? සෛලයට හැඩයක් ලබා දීම, සෛල ඉන්ද්‍රිකා දැරීම හා විවිධ පරිවෘත්ති ක්‍රියා සිදු කිරීම තමයි සෛල ප්ලාස්මයේ කාර්ය වෙන්නේ. එතන පුතේ සෛල තුල සෛල ප්ලාස්මයේ ගිලී ඇති විවුලට අපි කිව්වා ඉන්ද්‍රිකා කියලා. මොනවද කිව්වේ අපි? සෛල තුල සෛල ප්ලාස්මයේ ගිලී ඇති විවුලට අපි කියනවා ඉන්ද්‍රිකා කියලා. ඊට මේ ඇතම් ඉන්ද්‍රිකා වටත් පුතේ සෛල පටල තියෙනවා. ඒ කියන්නේ ඇතම් ඉන්ද්‍රිකා සෛල පටල වලින් ආවරණ වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් මයිටොකොන්ඩ්‍රියම, නියාස්ටිය, අන්තප්ලාස්මික ජාලිකා, ගෝල්ගි දේහ වගේ මේ ඉන්ද්‍රිකා සෛල පටලකින් ආවරණ වෙලා තියෙනවා. ඊට පස්සේ පුතේ නියාස්ටි ගැන සාකච්ඡා කරමු. පුතේ නියාස්ටිය සෛලයක පවතින ප්‍රධාන ඉන්ද්‍රිකාව. එතන මම අපි කලින් සාකච්ඡා කරා වගේම ඒ නියාස්ටි පටලකින් ආවරණ වෙලා තියෙනවා. නියාස්ටිය තුල නියාස්ටිකාව කියලා කොටසක් තියෙනවා සහ ක්‍රොමැටින් කියලා ද්‍රව්‍යයක් අඩංගු වෙනවා. මේ ක්‍රොමැටින් කියලා කියන්නේ පුතේ අපේ ආවේණික ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය. ඒව සෛල විභාජනයේ පෙර ක්‍රොමැටින් තමයි තියෙන්නේ. එතකොට සෛල විභාජනයේදී පුතේ මේ ක්‍රොමැටින් වර්ණ දේහය දෙස දිස් වෙන පටන් ගන්නවා. එතකොට වර්ණ දේහය මගින් තමයි පුතේ ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීමත් පරම්පරාවෙන් පරම්පරට ආවරණ ලක්ෂණ උරුම කර දීමත් සිදු කරන්නේ. මොකද වර්ණ දේහ කාර්ය වෙන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීම, පරම්පරාවෙන් පරම්පරාවට ආවිනික ලක්ෂණ උරුම කර දීම. හැබැයි පුතේ ජීව විශේෂක පවතින වර්ණදේ සංඛ්‍යාව එම විශේෂිත ආවිනිකයි. ඒ කියන්නේ කිසියම් ජීව විශේෂයක් ගත්තාම ඒ ජීව විශේෂයේ දහයක සෛලයක තියෙන වර්ණදේ සංඛ්‍යාව එම විශේෂයට නිත්‍යයගයක්, අනන්‍ය වගේයක්. උදාහරණයක් ගත්තොත් එහෙම මිනිසාට වර්ණදේ 46ක් තියෙනවා. අපේ දහික සෛලයක වර්ණදේහ 46ක් තියෙනවා. ගෙම්බට වර්ණදේ 26ක් තියෙනවා. ඉතින් වී ශාකයේ වර්ණදේ 24ක් තියෙනවා. ඉතින් න්‍යෂ්ටියේ ප්‍රධාන කාර්යයන් මොනවද? න්‍යෂ්ටියේ ප්‍රධාන කාර්යය තමයි පුතේ සෛලයේ ජීවක්‍රියා පාලනය කිරීම. කියන්නේ සෛලය තුළ සිදුවන ක්‍රියා පාලනය කිරීම තමයි න්‍යෂ්ටියේ කාර්යය. ඒතර සෛලයේ මොළය කන්ට්‍රෝල් සෙන්ටර් එක වෙන්නේ න්‍යෂ්ටිය. ඊට අමතරව ආවේණික තොරතුරු ගබඩා කිරීමත්, ඒවා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමත් සිදු කරනවා. ඊට පස්සේ කතා කරමු මේකෙ තියෙන පවර් හවුස් එක. නැත්නම් අපි කියන්නේ ජව පොළ කියලා. මොකද්ද මයිටොකොන්ඩ්‍රියම? පුතේ මයිටොකොන්ඩ්‍රියම සොසේජ් හැඩ එකක්. සොසේජ් දෙකක් තියෙනවනේ. කියන්නේ අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩැති පටලෙමේ සෛලින්ද්‍රිකාව. මේක ද්විපටලෙමේ. කියන්නේ පටල දෙකක් තියෙනවා. එතන මේක ඇතුළත පටලය ඇතුළත නෙරීම් දකින්න පුළුවන්. එතන මයිටොකොන්ඩ්‍රියමේ කාර්යය මොකද්ද? එතන මේ මයිටොකොන්ඩ්‍රියම තුළ තමයි පුතේ ස්වායු ශ්වසනයට අදාළ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ. එතකොට මයිටොකොන්ඩ්‍රියමේ කාර්යය තමයි ස්වායු ශ්වසනයෙන් ශක්තිය නිපදවීම. එතන මේ ශක්තිය තමයි සෛලය තුළ සිදුවන සියලුම පරිවෘත්ති ක්‍රියා සඳහා යොදාගන්නේ. ඒ නිසා අපි මයිටොකොන්ඩ්‍රියම ජව පොළ නැත්නම් පවර් ප්ලාන්ට් එකක් කියලා කියනවා. එතන සෛලය තුළ තියෙන පවර් ප්ලාන්ට් එක තමයි මයිටොකොන්ඩ්‍රියම. නැත්නම් ගෝල්ගි සංකීර්ණය. ඔබ ගෝල්ගි සංකීර්ණය අඳුරගත්තද? අපි අර සෛල ඒ කොටස් ගැන කතා කරනකොට, විභව ගැන කතා කරනකොට. එතකොට ඒක ඔබ දකින්නේ නැති එකමත් එක පිහිටි පටලයකින් මායිම් වෙච්ච පැතිරි තැටි රාශියක් ලෙස පිළිලෙළු ඉන්ද්‍රිකාවක් තිබුණා. ඒ වගේ මේක ආවට ශ්‍රාවී ආශිකා සමූහයක් දකින්නත් තිබුණා. ඒර අපි කියන ගෝල්ගි සංකීර්ණ කියලා. ඒක ගෝල්ගි දේහයේ කෘත්‍ය වෙන්නේ ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම, ඒව අසුරා තැබීමත් කියන කාර්යයන් ශ්‍රාවී කෘත්‍යයක් තමයි ගෝල්ගි සංකීර්ණේ කරන්නේ. දැන් ගෝල්ගි සංකීර්ණේ කාර්යය මොකද්ද? ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම, නිපදවීම, අසුරා තැබීම, ඒව පරිවහණය කිරීමත් කරනවා. එහෙනස අපි කියන ගෝල්ගි සංකීර්ණේ කෘත්‍ය තමයි, දැන් කාර්යය තමයි ශ්‍රාවී කෘත්‍ය කියන එක. එතන රයිබෝසෝම. රයිබෝසෝම ඉතා කුඩා සෛලීය ඉන්ද්‍රිකාවක්. මේක ඉලෙක්ට්‍රෝන නික්ෂයෙන් පමණයි අපිට බලන්න පුළුවන්. හැබැයි මේකේ උප එකක දෙකකින් හැදිලා තියෙනවා. එකක් විචාර උප එකකයක්, අනෙත් එක කුඩා උප එකකයක්. එතකොට රයිබෝසෝම සෛලප්ලාස්මේ නිදහස් ලෙස තියෙන පුළුවන්, නැත්නම් රළුවන්තප්ලාස්මේ ජාලිකාවට සම්බන්ධ වෙලා තියෙනත් පුළුවන්. හැබැයි මේක නිර්පට්ලමේ ඉන්ද්‍රිකාවක්. ඒ කියන්නේ පට්ට දරන්නේ නැහැ. රයිබෝසෝමල කාර්යය මොකද්ද? රයිබෝසෝම කාර්යය තමයි පුතේ ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදු කිරීම. මොකද්ද කාර්යය? ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදු කිරීම. රයිබෝසෝමල කාර්යය තමයි ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදු කිරීම. එහෙනම් අපි කතා කරමු අන්තප්ලාස්මික ජාලිකා ගැන. අන්තප්ලාස්මික ජාලිකා සෛලප්ලාස්මය තුළ අඩංගු පැතලි හෝ නාලාකාර හෝ මඩිවලින් යුක්ත අන්තර් පටල පද්ධති ජාලය. මේක සෛල පුරාම හිදිලා තියෙනවා. අන්තප්ලාස්මික ජාලිකා වර්ග දෙකක් තියෙනවා. එකක් රළු අන්තප්ලාස්මික ජාලිකා, අනිත් එක සිරිදු අන්තප්ලාස්මික ජාලිකා. රළු අන්තප්ලාස්මික ජාලිකාවල පෘෂ්ඨයට පුතේ රයිබෝසෝම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒක රළු ස්වභාවයෙන් යුක්තයි. ඒතර මේකේ කාර්ය වෙන්නේ ප්‍රෝටීන් පරිවහණය කිරීම. රළු අන්තප්ලාස්මික ජාලිකවල කාර්යය මොකද්ද? ප්‍රෝටීන් පරිවහණය කිරීම. ඒතර සිරිදු අන්තප්ලාස්මික ජාලිකා ගත්තාම මේවා රයිබෝසෝම නැති නාලාකාර මඩි ජාලයක්. ඒක කාර්යය තමයි ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවීම. මොකද්ද කාර්යය? ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවීම සහ ඒවා පරිවහනය කිරීම. ඊළඟ රික්තකය ගත්තාම පුතේ රික්තකය තියෙන්නේ ශාක සෛල පමණයි. මේක පටලකින් ආවරණලා තියෙනවා. තරලයකින් පිරුණු විශාල ඉන්ද්‍රිකාවක්. රික්තකයේ පටලය අපි රික්තක පටලය කියලා කියනවා, නැත්නම් තාන ප්ලාස්ටික් කියලාත් කියනවා. රික්තකයේ උ තරලය අපි සෛල යුෂය කියලා හඳුන්වන්නේ. තර සෛලුෂය කියලා කියන්නේ මොකද්ද? රික්තකයේ තුල වූ යුෂය. දැන් තරලය. ඒකේ මොනවද තියෙන්නේ? ජලය තියෙනවා, සීනි තියෙනවා, නොයෙකුත් වර්ගවල අයන තියෙනවා, වර්ණක ද්‍රව්‍ය තියෙනවා. ඒතර අපි සාමාන්‍ය සත්ව සෛලයක රික්තක දකින්න නැහැ. රික්තයේ කාර්යය මොකද්ද? එකක් තමයි සෛලවල ජල තුල්‍යතාව පවත්වා ගැනීම. අනිත් එක සංධාරණය පවත්වා ගැනීම. ඒතර මේ අපි කියවනේ රික්තකයේ තියෙන වර්ණක මගින් සෛලවලට වර්ණය ලබා දීම සිදු කරනවා. එතන මොනවාද කාර්යයන් වෙන්නේ? රික්තකයේ ජල තුල්‍යතාව පවත්වා ගැනීම, සංධාරණය පවත්වා ගැනීම, වර්ණක මගින් සෛලවලට වර්ණය ලබා දීම කාර්යයන් එනවා. ඊළඟට පුතේ අනිත් එක හරිතලව. හරිතලව පුතේ තියෙන ශාක සෛල පමණයි. ඒවා ඕලාකාර නැත්නම් අණ්ඩාකාර ද්විපටලෙම ඉන්ද්‍රිකාවක්. ඒක තුල පුතේ හරිතප්‍රද නම් වර්ණකයක් තියෙනවා. ශාකපත්‍රවල කොළපාට හේතුව තමයි මෙන්න මේ හරිතප්‍රද කියන වර්ණකය. ඒක තියෙන මොකේද? හරිතලව තුල. ඒතර හරිතලවල ප්‍රධාන කාර්යය වෙන්නේ පුතේ ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. හරිතලව කාර්යය මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. ඔන්න අපි සෛලවල සෛල ඉන්ද්‍රිකා ව්‍යුහ සෛලම කෘත්‍ය ගැන සාකච්ඡා කරා. අපි ඊළඟ කොටසෙන් සාකච්ඡාන බලාපොරොත්තු වෙනවා සෛල වර්ධනය හා සෛල විභාජනය සම්බන්ධව. මොකද්ද? සෛල වර්ධනය හා සෛල විභාජනය සම්බන්ධව අපි ඉස්සෙල්ලාම සෛල වර්ධනය සාකච්ඡා කරමු. ඔබ 6 වසරේ ඉගෙන ගත්තා ජීවීන්ගේ ලාක්ෂණික සම්බන්ධව කතා කරනකොට වර්ධනය කියන්නේ ජීවීන්ගේ ලක්ෂණයක්. ඒතර සෛලත් වර්ධනය වෙනවා. සෛල වර්ධනය කියලා කියන්නේ මොකද්ද? අපි සෛල වර්ධනය කියලා කියනවා සෛලයක ප්‍රමාණය හෝ වියලි බර අප්‍රතිවර්තිත වැඩිවීම. ඒ කියන්නේ ආපහු අඩු වෙන්නේ නැහැ. මොකද වර්ධනය කියලා කියන්නේ සෛලයක ප්‍රමාණය හෝ වියලි බර නැත්නම් ස්කන්ධය අප්‍රතිවර්තිත වැඩිවීම. හැබැයි පුතේ තනින් සෛලයකට බර දෙන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. හොඳයි පුතේ, අපි අද පාඩමේදී ශාක සෛලයක සහ සත් සෛලයක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය පෙනුම සහ ඒ තුළ අනගු ඉන්ද්‍රිකා සහ ව්‍යුහ පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේ කාර්ය ගැන කතා කරා. ඊට පස්සේ අපි සෛල වර්ධනය ගැන සාකච්ඡා කරා. අද පාඩමක් මෙතනින් අවසන් කරනවා. ඊළඟ දවසේ අපි සෛල විභාජන සාකච්ඡා කරනවා. එතෙක් ඔබට ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම් අරන් ගෙදරට එන
මුජියපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර